ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ. මගේ අංකය PS ඇලයිරක් PSA ඇලයිරක් බිංදු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමණ ඉලක්ක 9 ඇලයිරක් 3 ඇලයිරක් 1 2025 සැප්තැම්බර් මාස 22 වන දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරියේ වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දන්වනු දැනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර් දිසානායක ජනාධිපති. කථානායකවරයා විසින් කර ලබන නිවේදන අංක 1 I wish to make this announcement in furtherance to the announcement made by me on 8 September 2025 on the motion titled The No Confidence Motion submitted by a group of 32 members of Parliament in the opposition, including the Honorable Leader of the Opposition in Parliament on 12 August 2025 against Honorable Major General retired Andra Jayasekara, MP, Deputy Minister of Defence. At the outset, I wish to remind this House the Standing Order 76-1, which states that the Speaker in the Parliament shall be responsible for the observance of the rules of order in Parliament, and his or her decision upon any point of order shall not be open to appeal and shall not be reviewed by Parliament except upon a substantive motion made after notice. However, considering the queries raised in Parliament, I wish to further substantiate the factors highlight in the previous announcement for the ruling the said motion out of order. The 1978 Constitution of Sri Lanka and Standing Orders of Parliament are silent on moving a no confidence motion against an individual cabinet minister, deputy minister, or any other holder of portfolios. The only existing provision on no confidence motion is the Article 49(2) of the Constitution, which provides only to move a no-confidence motion against a government. However, no-confidence motions have been moved against the Prime Minister, individual ministers of the Cabinet of Ministers, notwithstanding the said silence in the Constitution and standing orders, thus questioning the legal basis of such precedents. It is noted that the parliamentary context, the Speaker, Deputy Chairman of Committees, Leader of the House of the Parliament, Chief Government Whip, Leader of the Opposition, and the Chief Opposition Whip are considered parliamentary officers bearers, and that a substantive motion of this nature may appropriately be brought against them. I wish to emphasize that in the international context, no confidence motion have been allowed only in respect of the government council of ministers as a whole. A scheme may treatise on law, privileges, procedures and usage of parliament. 25th edition and M.N. Cole and Estelle Sakda, practice and procedure of parliament 8th edition. Further, M.N. Cole and S.L. Sakda highlight that a motion of no confidence can be moved only against the council of members as a whole and not against any individual ministers as per Indian constitutional provisions regarding the collective responsibility of the Council of Ministers of Lok Sabha. Similarly, the Article 42, 43 and 44 of the Constitution of Sri Lanka provides for the collective and individual ministerial responsibility of the Cabinet of Ministers. In Sri Lanka at present, the deputy ministers have been appointed under Article 46(1) of the Constitution to assist the ministers of the Cabinet of Ministers. However, the ministers of the Cabinet of the present government acting under Article 46(2) of the Constitution have not delegated any power or duty pertaining to any subject or function to the deputy ministers. Nevertheless, I wish to place on record that the deputy minister's function in terms of Standing Order 32(2) on behalf of the ministers in compliance of Article 46(1) of the Constitution and read with Article 74 of the Constitution. Due to aforesaid reason, I rule that the motion is out of order in terms of Standing Order 27(3). In the alternate, I wish to note that the incidental criticism of conduct of members of parliament, or particularly to the members in their capacity as office holders in the House of Commons, including the speaker, permitted only through a substantive motion, as he may treatise on the law, privileges, proceedings and usage of Parliament, 25th edition, and the UK practice, sense of motion can be tabled criticising government policy or a minister. M.N. Cole and S.L. Sarda, practice procedure and of Parliament, 8th edition, states that the sense of motion can be moved against the Council of Ministers or an individual minister or group of ministers for their failure to act or not to act for their policy, and may express their regret, indignation or surprise of the House at the failure of the minister or ministers. Accordingly, I wish to inform this House to explore the possibility of submitting a substantive motion instead of current motion in issue, in view of the national importance of the matters relating to the Easter Sunday attack stated therein, and so opined by the Attorney General. The specific factors in the motion has no direct bearing to the case pending before courts. Announcement number 3. Parliament to cut it pilbanda Karaka Sabavi Rasimak Didas Visipa September Vispasini Braspinda Enam Adadina Madhyahana Dorahata Karaka Sabha Kamaranka Dekehidi Pavatimita Nimita Bevin Eat a Pamina Sabag and Lesser Garsamajik Mantra and Siludinata main denum dimita Kemetimi. Garu Vipatse Pradhan Sangatuma.
Garu Katanayakatumani Obatumata Api Bardipu Viswasabange Piribanda Obatuma Deveni Varata Tata Pahadri Girima Nivedanayak Hadiyata Me Sabhavata Idiripat Kara Api Visheshayenma Kiyanna Avashyayi Palaweni Watawata Tamai Viswasabangayak Pratikshepa Wune Palaweni Watawata Tamai Katanayakawarayek Nawatha Nawatha Me Piribanda Deveni Warata මේ නිවේදනය නිකුත් කරේ. අපි ඔබතුමාට ඉතාම පැහැදිලිව කිව්වේ මේ ප්‍රතික්ෂේප කරපු කාරණා පිළිබඳව ඔබතුමා උකුටගත්තේ වාර්තා දෙක අපිට සභාගත කරන්න කියලා.
මේ ඒ කාරණා ටික
ගරුතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලුවේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්මයාගේ නමට යොපු වාර්තාවක් නෙමෙයි. ගරු කතානායකතුමා වෙත ලබා දීපු රාජ්‍ය නිලධාරීන් හැටියට ලේකම් මණ්ඩලයේ ඒ වගේම අධිකරණයට බලපෑමක් තියෙනවද කියලා අහලා නීතිපතිතුමාගෙන් ලබාගත් වාර්තාව තමයි අපි ඉල්ලුවේ.
ඒ සම්බන්ධයෙන් සදාන් කරලා
ඔබතුමා එදා නොකියු කාරණාත් ඇතුළත් කරන්න අවශ්‍ය නිසා වෙන්නේ නැති ඔබතුමාට තේරෙන්නේ නැති එදා ඔබතුමා කරපු නිවේදනය බොහොම දියාරු නිවේදනයක්. අපි පැහැදිලිවම කියනවා මේ මොහොතෙත් ඇත්ත වශයෙන්ම මම එදා අර්ථ නිරූපණ ආඥාපනතේ දෙක ඈවගන්තිය පැහැදිලි කරා. කතානායකතුමනි මේ මට බාධා කරන්න එපා. බාධා කරන්න එපා.
ඔබ ඔබ
ගරු ඉඳ දෙන්න විනාඩිය. ඊට පස්සේ ඔබතුමා කතාන්න.
දැන් ගරු මෙහෙම දෙයක් තියෙනවා. ගායන්ත කරුණාල තිරමන්තුමා.
ඔබතුමා දන්නවා.
ගායන්ත කරුණාල තිරමන්තුමා. ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමැති ගරු නැහැ. ගරු මන්ත්‍රි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේ මේකට අවධානය කරන්න. ස්ටෑන්ඩින් ඕඩර් 76-1 ගියවන්න. 76 තියෙනවා ඔබට. ඔබතුමාට පුළුවන් මේ upon any point order shall not be open to appeal and shall not be reviewed by the parliament except upon substantive motion made after notice. කරුණාකර ගරු මන්ත්‍රීතුමා ඒ විදිහට අවශ්‍ය කටයුතු කරන්න. ගරු ඔබතුමාගේ සභානායකතුමා
ඒනි කරුණ තමයි 76-90 ඔබතුමාගේ නියෝගයක් විවාදයට ලක් කරන්න බෑ. දෙක ගරු මන්ත්‍රීතුමා මතු කරපු ඉල්ලීමක් තිබුණා සියවිලි දෙකක් ඇටර්නි ජෙනරල්ගේ සහ ලේකම් මණ්ඩලයේ ඒවා සභාගත කරන්න කියලා. ඔබතුමා මේ සභාවට කිව්වනම් හරි ඒවා ඔබතුමා සභාගත කරනවද නැද්ද කියලා. නැත්තම් මේ පිළිබඳව විවාදයක් ඇති කරන්න දෙන්න බෑ කරු කතානායකතුමා.
ගරු සභානායකතුමා මේ දෙක මොමද ආදේ දැන්
ඔබතුමා මේ ලීකීලි දෙක සභාගත කරනවද?
ඒ ලීකීලි දෙක සභාගත කරනවා.
දංගා සභාගත කරනවා. මන්ත්‍රීතුමා.
ඔව්.
මන්ත්‍රීතුමා.
සභාගත කරනවා දැන්.
විනාඩි භාගෙ නෙමෙයි.
මේක සභාගත
කරනවා නම්
ගරු
ඔබතුමා ලියලපලි ඒ ආ
ගරු මන්ත්‍රීතුමා ඇටර්නි ජෙනරාල් ලෙවල්ලද ලිපියත් ලේකම් මණ්ඩලය ලබා දුන්න ලද පිළිතුරත් මම මේ අත්දැකී සභාගත කරනවා. එය මගේ පරිශීලනයට වෙලා තියෙන ඒ මත පදනම් කරලා තමයි මේක තියෙන්නේ. නමුත් ඔබතුමාලාගේ තියෙන මේ කාරණාව මත මම ඒකත් සභාගත කරනවා. ඔබතුමාලට බලන්න පුළුවන් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු ගායන්ත කරුණාලතුමනිට
කතානායකතුමනි
තප්පර පහක් දෙන්න
කියන්නේ. ඔබතුමා සභාගත කරන්නේ ලේකම් මණ්ඩලයේ ඔබතුමාට දීපු වාර්තාවයි නීතිපතිතුමා දැනුම් දීපු වාර්තාවයි නේද?
ඔව්. ඔව්. ඔව් දැන් ඒක තමයි.
නැති හින්දා ඇහුවේ.
හරි.
ලේකම් මණ්ඩලයේ
තේරෙන්නේ අපරාධී පිළිගැන්වීම. ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
තුමන් ගරු කතානායකතුමනි 76-1 වගන්ති අනුව 76-1 වගන්තිය මේ සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ට වගේම කතානායකතුමාටත් අදාළයි. ඔබතුමා එක කරුණක් පිළිබඳව එකවරක් නියෝගයක් දුන්නා. ඒ කියන්නේ මේ මාසේ 10 වෙනිදා විස්තරාත්මක නියෝගයක් දීලා විශ්වාස භංගයේ ප්‍රතික්ෂේප කරා. දැන් එහෙම එදා අපි කිව්වා ඔබතුමාගේ ඒ නියෝගය සාරගර්භ නැහැ, පදනම් නැහැ, ළමයෙක්ගේ වගේ කියලා. දැන් ඔබතුමා අද දෙවෙනි වතාවටත් එක ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාටත් අදාළයි. ඔබතුමා අද දීපු මේ නියෝගය ස්ථාවර නියෝග 76කට පටහැනි. මම ඉල්ලා හිටිනවා මේ නියෝගය කපහරින්න
කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මේ වැඩි දුරත් මේ දුන්නාම තවත් ඔබතුමා කතා කරන්න. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ නියෝගය එදා ලබා දුන්නා. ඒ නියෝගය මත පදනම් වෙලා තවත් විස්තරානුකූල තොරතුරු ලබා දීම වැදගත් නිසා ඔබතුමා තවත් ප්‍රජාතන්ත්‍රවාදීව තවත් මන්ත්‍රීවරුන්ට මේක එන්ලයිට් කරන්න ඕන නිසා ඔබතුමා තව විස්තරානුකූල වාර්තාවක් ලබා දීලා තිබෙනවා. ඒක පළවෙනි නියෝගයට පටහැනි නෑ. පළවෙනි නියෝගය තව පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමා ඔබතුමා බැඳිලා නෑ. ඔබතුමාවත් කිසිම කතානායකෙක් බැඳිලා නෑ. ඔබතුමාට ලබා දෙන සියලුම වාර්තා මම ඉදිරිපත් කරන්න. ගරු අනුර බණ්ඩාර නෑ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩ අහුන්කන් දෙන්න මන්ත්‍රීතුමා. ගරු අනුර බණ්ඩාර කැමැතුමාවත් මීට කලින් හිටපු කතානායකල හැම කෙනාම තමන්ගේ පරිශීලනයට එවන සියලුම ડોකියුමන්ට්ස් මෙතන ඉදිරිපත් කිරීම බැඳිලා නෑ. නමුත් ඔබතුමා එකත් අද ඉදිරිපත් කළා. ඒක හොඳයි. අපිත් දැනගන්න කැමැතියි ඒක. නමුත් මෙතන කතානායක ධූරය මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරද්දී හැල්ලු කරමින් ළමයෙක් වගේ මොකක්ද මේකට වෙලා තියෙන්නේ? ඔබතුමාගේ නිහතමානීකම නිසා දැන් මේගොල්ලන් ඔබතුමාගේ ඔළුවට උඩින් යන්න හදනවා. ගරු කතානායකතුමනි, ඒ නිසා ඔබතුමා ඉතා සවිස්තරානුකූලව වාතාවරණ ඉදිරිපත් කරන විපක්ෂයේ සංවිධායකතුමාලා මේක අධ්‍යයනය කරලා ඒ අනුව කටයුතු කරන්න. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සභානායකවරයා වශයෙන් මේ පිළිබඳව ස්ථාරණිය ගණුව කටයුතු කරන්න, නැතුව පාර්ලිමේන්තුව කෝලම් අඩුවක් කරන් දෙන්න බෑ.
ගරු ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
Honorable Speaker, I present the annual report of the University of Vavuniya for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the note on supplementary allocations from the Development Activities Programme appearing under expenditure head number 240 of the Department of National Budget for the period from 1-8-2025 to 31-8-2025 in terms of Section 6-1 of the Appropriation Act number 3 of 2025.
Garu Vipakshana, point of order ekak obathuma thiyenoda?
හැදිලි කර ගැනීමක් ඔබතුමා
ගරු නෑ ගරු ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා නෑ
ගරු කතානායක
පොඩියක් නැතු මේ කතාව කරන්න බෑ 2025
අංක 3 දරණ පරිපූර්ණ ඇසමේන්තුව මම ඉදිරිපත් කරමි මෙම පරිපූර්ණ ඇසමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි
කාර්ක සභාව වර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ දියුම කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 20 දරන පනත් මගින් සංසද 1969 අංකයක දරන ආනයන හා අපනයන පාලන පනතේ 41 සහ 14 වගන් සමග කියව යුතු 20 වගන්ති යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමි. මට එක විනාඩියක් දෙන්න මේකේ මූලික කතාව කියන්න ක්‍රයිසිස් එක තිබිච්ච වෙලාවේ වාහන ඉම්පෝර්ට් කරන එක නවත්තලා තිබුණා ඒ නිසා ටුවරිසම් සෙක්ටරට අවශ්‍ය වාහන ගේන්න අවස්ථාවක් ලබා දුන්නා යම් බදු ව්‍යුහයක් මත ඒක ඉවත් කරලා දැන් වාහන ගේන්න පුළුවන් නිසා එල්සි අරපු වාහන 13ක කුඩා ප්‍රමාණයකට අවසර දීම තමයි මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ හැබැයි ඒකත් එක කියන්න ඕනේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අපේ කාර්ක සභාවට පැමිණලා ඔවුන් විස්තර ඉදිරිපත් කර අත වශයෙන්ම අපිට බොහොම සතුටු වුණා. ඔවුන්ගේ හොඳ වැඩපිළිවෙලක් තියෙන බව අපිට පෙනී ගියා. ඉතින් ඒ වගේ හොඳ දේවල් දකිනකොටත් ඒක කියන්න ඕනේ කියලා අපි විශ්වාස කරා. ඒක ප්‍රශ්නයක් තමයි දැන් ටුවරිසම් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය ලොජිස්ටික්ස් කරන්න වාහන ගේන්න හැම ටුවරිසම් සෙක්ටර් එකේ බොහෝ දෙනා රජයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි IMF වැඩ පිළිවෙල යටතේ එහෙම එක එක කට්ටියට දෙන්න හැකියාවකුත් නැහැ ටැක්ස් බ්‍රේක්. හැබැයි ශ්‍රී ලංකා ටුවරිසම් ඇතොරිටි එකේ TDL කියලා එකක් එකතු කරනවා 100%. හැබැයි අපි දැනගත්ත විදිහට බොහෝ දෙනෙක් ඒ TDL එක ගෙවන්නේ නැහැ. ඒ TDL එක ගෙවන්න පුළුවන් නම් ඒ TDL එක පාවිච්චි කරලා SLTD එක හරහා මේ ටුවරිසම් සෙක්ටර් එකට IMF ක්‍රමවේදය ඇතුලේ යම්කිසි සහනයක් දෙන්න පුළුවන් කියන එක අපි කාර්ක සභාව නිරීක්ෂණය කරලා ඒක අපි ඉදිරිපත් කරනවා ගරු ඇමතුමන්ලාගේ අවධානය සඳහා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය.
ගරු කතානායකතුමනි මහනුවර දිස්ත්‍රික්කයේ පේරදෙනිය දොඩම් වල පිටිය අංක 72 ඊ දරණ ස්ථානයේහි පදිංචි TBAC කුලතුංග මහතාගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා.
ඉදිරිපත් කරන ගරු කතානායකතුමනි නල්දරම් කට්ටුව හැලඹවටවන අංක 131 න් 1 දරණ ස්ථානයේ පදිංචි SAM රංජිත් සූර්යහෙට්ටි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ෆෙනාන්ඩෝ මහතා පෙත්සම් 6යි.
ගරු කතානායකතුමනි ගම්පහ මුදුන්ගඩ මැදවත්තේ අංක 1-3030 දරණ ස්ථානයේ පදිංචි AA රංජනී මෙන්ඩිස් මහත්මියගෙන් ලැබුණු පෙත්සමද රත්නපුර කොළඹ පාරේ අංක 269 න් 1 C දරණ ස්ථානයේ පදිංචි B ඥානවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමද බෙලිහුල්ලොය පඹහින්න සමනල මාවතේ යන ලිපිනෙහි පදිංචි VR පොඩිමැණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමද මිහිරිගම නාවනා කෙසෙල් කොටුව වත්තේ අංක 38-2 දරණ ස්ථානයේ පදිංචි IK මාලනී විජේරත්න මහත්මියගෙන් ලැබුණු පෙත්සමද පොළුවාගොඩ අමරගිර වත්තේ අංක 1-167 දරණ ස්ථානයේ පදිංචි PAVW දයානන්ද කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙත්සමද වේයන්ගොඩ මාලිකා තැන්න අංක 96-2 දරණ ස්ථානයේ පදිංචි SRMA නීලාවති සමර දිවාකර මහත්මියගෙන් ලැබුණු පෙස්සමද පිළිගන්නද?
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා.
Honorable Speaker, I present the petition received from Mr. H.G. Aryawansh of Samara House, Buluwana, Pitabeddara. Thank you.
Garu Parliament Mantri, Lieutenant Commander Vishramika Pragit Maduranga Mahata.
Garu Kathanayakathumani, Mandavala Mahena Anka 130 Elagirak 2 Bidarana Sthanaye Padinchi, IP Somathilaka Mahatagen Labunu Petsamakda. ගණේ මුල්ල කැන්දලියද්ද පාලුව අංක 177 ඇලිරක් තුරදරන ස්ථානයේහි පදිංචි WD මහේන්ද්‍ර උදේකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පద్මසාන්ත කුමාර සුභසිංහ මහතා පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, කුරුවිට උඩකඩවත්ත අංක 676 ඊදරන ස්ථානයේහි පදිංචි එස් නලීන් ප්‍රදීප් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමද කුරුවිට වතුයාය ශ්‍රී සුමන විද්‍යාල පාරේ යන ලිපිනෙහි පදිංචි TBG ප්‍රියන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්වමි.
පෙත්සම් මාධ්‍ය පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රසංග 1 ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ප්‍රධානායකතුමනි, මෙම ප්‍රශ්න උත්තර සැපීම සඳහා තව සති දෙක කාලයක් ඉල්ලනවා.
ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ගරු අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසනවා.
ගන්න බෑ වොයිස් එක නෙමෙයි.
ගරු අමාත්‍යතුමා, ගරු සභානායකතුමනි,
සදා සති තුනක කාලයක් ඉල්ලනවා. ගරු කථානායකතුමනි,
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රවි කරුණානායක මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
නානවස් කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයේ ආ කොටසේ 1 එතුම අහන්නේ සමුද්‍ර බැංකු සතු වත්කම් රුපියල් 116 බිලියන 654 මිලියන 917,901,905,749යි. අයන්න දෙවැනි කොටස සමුද්‍ර ප්‍රජාමූල බැංකු සංඛ්‍යාව 1097යි. ගරු කථානායකතුමනි, එතුම අහන ඊළඟ සමුද්‍ර මහා සංගම් සංඛ්‍යාව අහන්නේ දැනට සමුද්‍රි මහා සංගම් නෑ. නමුත් 2014 දෙවි නගම පනත සම්මත කිරීමට ප්‍රථම සමුද්‍රි මහා සංගම් තිබුණා. දැනට ඒවා හඳුන්වන්නේ සමුද්‍රි ප්‍රජාමූල බැංකු සංගම් කියලා. මම ඒ ඇසියුම් කළා. මම පිළිතුර දෙන්නම්. සමුද්‍රි ප්‍රජාමූල බැංකු සමිති සංඛ්‍යාව 335යි. අයන්නේ තුන්වෙනි කොටස රුපියල් 196 බිලියන 268 මිලියන 268,199,744යි. ආයන්න 196 බිලියන 268 මිලියන් යුගටින් නෝ යා ආයන්න එක කොටස නැත. 2013 අංක 1 දන්න සමිති පනතේ 35 වෙනි වගන්තිය අනුව මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආයන්නේ දෙක අහන්නේ අධීක්ෂණය බැහැරවීමට හේතු. ඒකට හේතු තමයි 2013 අංක 1 දන්න සමිති පනතේ විධි විධාන. තුන්වෙනි කොටස සමුද්‍රි බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ගරු කථානායකතුමනි, සමුද්‍රි ප්‍රජාමූල බැංකුව 1097කුත් ඒ වගේම ප්‍රජාමූල සමිතිය 335කුත් තියෙනවා. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයෙක් නැහැ. නමුත් මම මේ සභාවේ දැනගැනීම සඳහා සමුද්‍රි බැංකුව පාලක සභා මණ්ඩලයක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ සභාපතිවරයා වෙන්නේ ප්‍රජාවගේ ප්‍රජානායකයෙක්. ඊට අමතරව සමුද්‍රි සම්බන්ධතල දෙපාර්තමේන්තුවේ සමුද්‍රි ප්‍රජාමූල හා බැංකුව ප්‍රජාමූල බැංකු සමිති සඳහා මූල්‍ය කටයුතු නියාමනය හා අධීක්ෂණය සඳහා සමුද්‍රි ප්‍රජාමූල බැංකු හා ප්‍රජාමූල බැංකු සමිති කළමනාකරණ මණ්ඩලයක් තිබෙනවා. එම කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ
නිලබලයෙන් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. ප්‍රශ්න ඇයන්නේ පළවෙනි කොටස පසුගිය වසර 10ම ඩීටේල් වෙන වෙනම තිබෙනවා. ඒවා මේ ප්‍රකාශ කළ යුතුද නැත්නම් මම සභාගත කරන්න. මම 2024 බිලියන 11යි මිලියන 53යි 228,810.49යි 2023 බිලියන 23යි මිලියන 273යි 115,267.49යි. තුන්වෙනි කොටස ගරු කතානායකතුමනි, ඇත්තටම මේ සමුද්‍රි බැංකුව වෙන වෙනම 1097ක් තියෙන නිසා කොන්සොලිඩේටඩ් බැලන්ස් ෂීට් එකක් අපි හදන්නේ නැහැ. මොකද 2013 අංක 1 දාන්න සමුද්‍රි පරන්තර 90 එක එක් සමුද්‍රි ප්‍රජාමූල බැංකුව අර අවිච්ඡින්න බැංකුව විදිහට තමයි හඳුන්වන්නේ, සෙපරේට් බැංක් විදිහට හඳුන්වන්නේ. ඒ නිසා පසුගිය වසර 10 මේ වාර මේ කොන්සොලිඩේටඩ් බැලන්ස් ෂීට් හදලා නැහැ. අපි වුණාට මේ 2025 වසරේදී අපි හදන්න කියලා තියෙනවා. ඒ නිසා මේක මේ වෙන වෙනම පසුගිය වසරේ 10 දීමට අපහසුයි. නමුත් 2025 පස්සේ අපි සකස් කරන්න කියලා තියෙනවා. පසුගිය අවුරුදු 10 හදලා නැහැ. තුන්වෙනි කොටස සමුද්‍ර බැංකුවේ කොටස් හිමියන් වන්නේ ප්‍රජාමූල සංවිධානයේ සමාජිකත්වයේ ලබාගත් රුපියල් 500ක් වටිනා කොටසක් හෝ ඊට වැඩි කොටසක් කොටස් මිලදීගත් සියලු සමාජිකයන්. සමුද්‍ර තැන්පත්කරුවා මේ පස්සේ හතරවෙනි කොටස සමුද්‍ර බැංකුව තැන්පතු වර්ග 6ක් තිබෙනවා. ඒ වර්ග 6ට ලබා දෙන පොලි 5% සහ 3% වශයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සමාජික තැන්පත සඳහා 3%, ළමා තැන්පත 5% ආදී වශයෙන් තමයි වෙනස් වෙන්නේ. ඊට අමතරව ස්ථාවර තැන්පත සඳහා දැනට ගෙවන ලබන පොලිය මාස 3 සිට මාස 36 දක්වා වෙන්නේ. මාස 3% 6%, මාස 6% 6.5%, මාස 12% 7.5%, මාස 24% 7.75%, මාස 36% 8% වශයෙන් තමයි ලබා දෙන්නේ. ඊළඟ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රී අර්චනා වර්තමා, ඔබතුමා පොයින්ට් එක
මේ ස්ටෑන්ඩින් ඕඩර් 141 ඒකේ තියෙනවා සර් මේ ද ස්පීකර් ෂැල් බි රෙස්පොන්සිබල් ෆෝ ද මැනේජ්මන්ට් ඔෆ් බිල්ඩින්ග්ස් කියලා. අපේ අර පොදු වැසිකිළිය හතරාමාට වහනවා කියලා පොලිසිය කියනවා. ඒගොල්ලෝ මේ කෑලි ගලවන යනවා කියලා හතරාමාට පොදු වැසිකිළිය වහනවා කියලා ඒගොල්ලෝ යන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා කරුණා කරලා අර පොදු වැසිකිළිය රැයට තරලා තියෙන ඉබ්බා දාන්න එපා කියලා කියන්න. Thank you.
ගරු රවි කර්ණාක මන්ත්‍රීතුමා,
කතානායකතුමනි ඒකට උත්තරයක් දුන්නා නම් මම වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය වන්නේ බිලියන් 196ක වත්කමක් තියාගෙන ඒකේ ලාභය ලෙස 2024 වර්ෂයේ බිලියන 11ක් ලබා ගැනීමෙන් 104% ප්‍රතිශතයක් තමයි නෙට් රිටර්න් එක ලැබිලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේක අනුගමනය කරන පරිදි මේකේ ණය දෙන ප්‍රමාණය මත ආරංචි 112.14 අතර ප්‍රමාණය. ඒක හරිද? මොකෝ තැන්පත් වලට 104 ඉඳන් 108 වෙනකන් දෙනවා. ණය දෙන්නේ 112 ඉඳන් 14 15ලු. එතකොට ඒ සම්බන්ධයෙන් බැලුවොත් යොමු වෙලා තියෙන ප්‍රාග්ධනියට ලැබෙන ලාභය ඉතාමත් අඩු ලෙස තමයි මා සලකන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මොනවද හිතන්නේ?
කරව අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ණය ලබා දීම දැනට ඉල්ලුම් කරන අනුව තමයි අපි ණය වර්ග 21ක් දැනට නිකුත් කරනවා. ප්‍රසන්ට් පොලි අනුපාතය මම සඳහන් කරා. පොලි අනුපාතය මම සඳහන් කරා. ඔව් ඒක තමයි. ණය වර්ග 20ක් දෙනවා. පොලි අනුපාතය ඔබතුමා කියපුවා හරිය 112 සිට 10% දක්වා වේරේ වෙන 114 දෙනේවත් තියෙනවා. වගා ණය උදාහරණයක් විදිහට 112යි, පරිභෝගික ණය 113යි, 110ට දෙනවා සසක්ති ණය. ඒ වගේ වේරේ වෙනවා ඔබතුමා කිව්වා වගේ 10%ත් 12-14 දක්වා යන එකක් තමයි දෙන්නේ.
කුව කතානායකතුමනි, ඉදිරිපත් වෙලා තියෙන්නේ ඔය මයික්‍රෝ ෆයිනෑන්සිං එකට තරඟ කිරීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය බැංකු අද 6.7-8 කෘෂිකර්මිට දෙනකොට සමුද්ධි බැංකුව 12-14 දීම මං හිතන්නේ අසාධාරණයි. ඒ සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන් වන්නේ මීට වැඩිය අඩුවෙන් ඒ ණය ගන්න හදන ඒ පරිභෝගිකයන් ලබා දෙන එක. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඔබතුමාලා සාකච්ඡා කළා යන කටයුතු අනුව අනිවාර්යයෙන්ම මේක මහ බැංකුවේ යටතේ එන්න අවශ්‍යයි කියන එක ඉදිරිපත් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒකට ඔබතුමාලගේ උත්තරය ලැබුණේ 2013 පනත ලෙසයි. මම හිතන්නේ ඒක බාධාවක් වේවි. මොකද IMF එකේ 5th tranche එක දෙන්නේ මේකත් ඒ මහ බැංකුව මේ කන්ට්‍රෝල් එක යටතේ එන්න ඕනේ කියලා.
තරු කතානායකතුමනි, එතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට සමුද්‍රයේ ව්‍යාපාරය 1995 ආරම්භ කරේ. ඊට පස්සේ 95 ආරම්භ කරේ මහජනතාව අතර ඉතුරු වර්ධනය කරන්නත් ඔවුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් මූල්‍ය හුමාරුවක් ඇති කරලා සොයන් මූල්‍ය විනයකට හුරු කරන එක. එතකොට 2013 දිවිනගම පනත සම්මත වීමත් එක්ක මේක දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් වුණා. නැවත සංශෝධනයක් වුණා. ඊට පස්සේ ආවි සමුද්‍ර දෙපාර්තමේන්තුව බවට පත් වුණා. දැන්ට තියෙන පනත අනුව තමයි මම පිළිතුරු ලබා දුන්නේ. 2013 ඒ පනත තමයි දැන්ට බලාත්මක වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ සමුද්‍රි බැංකු සංගම් වල තියෙන ඒ වත්කම් හෝ ඒ ගනුදෙනු පිළිබඳව රජයේ විගණකාධිපතිවරයාගේ අධිෂ්ඨානයට යටත් වුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි දැන් මේ මාසෙකට ප්‍රථම මේ පනත සංශෝධනය කරලා රජයේ විගණකාධිපතිවරයාගේ ඒ අධිෂ්ඨානයට විගණනයට අපි යටත් කරා සමුද්‍රි බැංකු සතු සියලු වත්කම් සහ ගනුදෙනු. ඊට අමතරව මේ මන්ත්‍රීතුමා මතු කරන ඒ බැංකු මහ බැංකුවේ අධීක්ෂණයට යටත් කිරීම සම්බන්ධයෙන් පනත සංශෝධනය වීමට අවශ්‍ය නම් ඒ ගැන සාකච්ඡා කරලා අපි ඉදිරියට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.
ගරු SM මරික්කාර මහතා, බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, 2022-24 වර්ෂයේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙන්වන ලද පිරිපාදු තෙල්
ප්‍රශ්නය
අහනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක A1 වර්ෂ 2022-23-24 විදියට සියලුම ඉන්ධන සම්බන්ධතු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ කියනකට හරි සභාගත කරපු එක පරිශීලනය කරන එක පහසුයි. අංක 2 ඔව්, අංක 3 අදාළ නැත, අංක 4 හදිසි මිලදීම් ගැනීම සිදු කර නොමැත, අංක 5 අදාළ නැත, අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා,
පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, ඔබතුමා කියනවා 2022-2024 කාලය තුළ හදිසි මිලදී ගැනීම කරලා නැහැ කියලා. එහෙනම් මගේ ප්‍රශ්න ටිකක් වෙනස් කරන්න තිබ්බ 2021 ඉඳලා කියලා දාන්න තිබ්බා නේද? එතකොට මේ ඒක පොඩ්ඩක් නිවැරදි කරන්න තිබ්බා. නමුත් ඔබතුමාට කැමති නම් උත්තර දෙන්න, හදිසි මිලදී ගැනීම පෞගී කාලය ගෙනාව ලංකාවට. ඒක 2021-22 වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමාට අවබෝධයක් තියෙනවා නම් කියන්න, තෙල් බැරලයකට කොච්චර ඩොලර් ප්‍රමාණයක් වැඩි කරලා දීලා තියෙනවද?
ගරු අමාත්‍යතුමා,
පැහැදිලි කරා නම් හොඳයි. වැඩි කරලා කිව්වේ මොකද්ද?
සාමාන්‍යයෙන් වර්ල්ඩ් මාකට් ප්‍රයිස් එකට අමතරව ප්‍රීමියම් එක මම අහන්නේ.
ප්‍රීමියම් එක ඇත්තටම මගේ අවබෝධය හැටියට මා ළඟ සංඛ්‍යාලේඛන නැහැ. ඩොලර් 30-35ටත් ගත්ත කාලයක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් ඩොලර් 4-3-2 ගණන් වලට වගේ තමයි දැන්
යන්නේ. ගරු මරිකාර මන්ත්‍රීතුමා,
ඔව් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, මම මේ ප්‍රශ්නේ නැතත් නිවැරදි කරලා නැවත දවසක දාන්නම්. ඔබතුමාට කියන්න පුළුවන්ද, පොඩ්ඩ ඉන්නකෝ, ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් NRR ක්‍රමයට තෙල් සංස්ථාව පෞගී කාලේ තෙල් ගෙනාවා. ඒ කියන්නේ අඩුලන්සු සහිත පුද්ගලයාට දෙන්න මහ බැංකුවට ඩොලර් නැතුව තිබ්බහම ඊට වඩා වැඩි එක්කෙනෙක් ඇවිල්ලා තෙල් නැව ආවයින් පස්සේ සල්ලි දෙන්න කියලා ඉවරලා. හැබැයි ඒ අත්තිකාරම ඩොලර් 5000 මේ ඩොලර් 50 මේ ලක්ෂ 5ක් දෙන්න ඒගොල්ලන්ට තිබ්බේ නැහැ. හැබැයි 5 මිලියන් එකක් දෙන්න මාසෙකට පස්සේ පුළුවන් වෙනවා. හරිද? ඒ පිළිබඳව යම් කිසි දෙයක් කියන්න පුළුවන්ද ඔබතුමාට?
මම හිතනවා ඔබතුමා විධිමත් ප්‍රශ්නය ඇහුවොත් මට ඒක හරි සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කරන්න පහසුයි.
ගරු රෝහිත අභිගුණවර්ධන මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි මම අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි.
ගරු කථානායකතුමනි අපි මන්ත්‍රීතුමා අහන්නේ පහුගිය කඩපු සත්ව සමීක්ෂණයට අදාළ තොරතුරු විමසන්නේ. ඒ අනුව මෙම සංගණනය කරපු දිනය 2025 මාර්තු 15 වෙනි දින. ඊළාට තුම අහනවා මේ සඳහා ගියපු වියදම් ප්‍රමාණය කොපමණද කියලා. ඒ අනුව සංගණන පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට 24,78,000 පුවත්පත් ගැනීම සඳහා රුපියල් 65,844 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හරහා මහජනයාට සංගණන පත්‍රිකා බෙදා හැරීම සඳහා වූ පරිපාලන වියදම් එක දිස්ත්‍රික්කයකට රුපියල් 48,000 බැගින් රුපියල් 112,000 පූර්ව සංගණන වියදම් සඳහා වියදම රුපියල් 18,030 මෙම පත්‍රිකා ප්‍රවාහණය කිරීම සඳහා රුපියල් 154,440 වියදම් ගිහින් තියෙනවා. ඒ අනුව මුළු වියදම රුපියල් 39,16,314. නමුත් කෝටි 7කට වැඩි වියදමක් මේ සඳහා දැරුවයි කියලා විවිධ බොරු ප්‍රචාර ගියා. ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කරලා තියෙනවා. සමස්ත වියදම ගියේ මේ සංගණනයේ සඳහා 39,16,314. ඊළඟට මේ අරමුණු මොනවද කියලා අහනවා. මින් පෙර මෙවැනි සංගණනයක් සිදුකර නොමැති බැවින් ආහාර භෝග වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීම සඳහා හානිකර වනසතුන්ගේ ගහනයම් පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව සුදුසු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම හා නිර්දේශ සකස් කිරීම කියන කාරණේ තමයි මේකේ මූලික අරමුණ වෙන්නේ. ඊළඟට අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ගනු ක්‍රියාමාර්ග ආහාර භෝග වගාවන්ට බහුල වශයෙන් හානි සිදු කරන එමෙන්ම ක්ෂේත්‍රවලට ඉහළින් පැමිණෙන වන සතුන් ලෙස සැලකෙන වඳුරා රිළවා දඬුලේනා හා මොනරා පිළිබඳ ගාන සමීක්ෂණයක් පවත්වන ලද අතර ධිකරණීය වැළැක්වීම සඳහා වැළැක්වීමට දිවයින පුරා එකම වේලාවට නිවස්වල සාමාජිකයන් හා පොදු ස්ථානවල රජයේ නියෝජිතයන් විසින් සත්ව සංගණනය සිදු කරන ලදි. ඊට පස්සේ මේකේ ප්‍රගතිය පිළිබඳ අහනවා. ඉහත සත්ව සංගණනයේ ප්‍රතිඵල 2025 අප්‍රේල් මස වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් අමාත්‍යාංශයේ වෙත ලැබුණු අතර අනතුරුව එහි සත්‍යාපන කාර්යම් ක්‍රියාත්මක කරන ලදි. ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරුයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරු වල 50%ක සත්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ සංඛ්‍යාත්මක අගයන්හි 50%ක අගය නිවරදි අගය ලෙස සැලකීමට ආහාර භෝග වගාවන්ට සිදුවන සත්වහානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදි. සත්‍යාපන කටයුතු වලින් අනතුරුව ඊට පස්සේ ඒකේ සත්ව කාණ්ඩයේ පැතිරීම අවදානම් කලාප හඳුනාගත හැකි ලෙස ප්‍රදේශ අනුව සිතියම් ගත කරන ලදි. සිතියම් ගත කිරීම මගින් සත්ව ගාහණයම් වැඩිපුර පවතින දිස්ත්‍රික්ක සහ දිස්ත්‍රික්ක වෙන්වෙන් වශයෙන් සැලකීමේදී අදාළ දිස්ත්‍රික්කයන් තුල වැඩි සත්ව ගාහණයක් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හඳුනා ගැනීම මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල වැඩි ගාහණයක් පවතින අදාළ ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව රට තුල දීප ව්‍යාප්තව සිදු කරන ලද ජාතික සත්ව සංගණනියට අදාළ සම්පූර්ණ නිල වාර්තාව මේ වන විටත් රටේ ප්‍රසිද්ධ කරලා තිබෙනවා. ඊළඟට මේ සත්තුන්ගේ ප්‍රමාණියන් පිළිබඳව තුමා අහනවා. ඒ අනුව ජාතික සත්ව සංගණනීයට අදාළ නිල වාර්තාවට අනුව රිලව් 51,97,517කුත් වඳුරෝ 17,047,623කුත් දඬුලෙන්නු 26,66,630කුත් මොනරුන් 42,85,745කුත් ඉන්න බව ඒ වාර්තාවල තිබෙනවා. ඒ අනුව ඊළඟට අහනවා මේක තලගොයි පිළිබඳව කරේ නෑ ඒක සමීක්ෂණයට ඔබතුමා තව්වේ ඉස්සරහට කරනකොට. එතකොට ඊළඟට පිළිතුර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් යොමු කරන ලද තොරතුරු අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් දූපත හැර දිබේනි අනෙක් සියලුම ග්‍රාමීණධාරී වසම් ආවරණය වන පරිදි සත්ව සමීක්ෂණය කරන ලදී. එතුමා අහනවා මේකේ කරපු ග්‍රාමීණධාරී වසම් පිළිබඳව ඩෙල්ෆ් දූපත හැරෙන් අනිත් හැමතැනම කරා. ඊළඟට අහනවා මේ නොකරලාද ග්‍රාමීණධාරී වසම් මොනවද කියලා අහනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාමීණධාරී වසම් 6ක පමණක් මේ සමීක්ෂණය කෙරේ නැහැ. ඒ හරුව ලංකාවේ අනිත් සෑම ග්‍රාමීණධාරී වසමකම මේ සමීක්ෂණය කරා. ඒ වගේම තමයි ඊළඟට අහනවා එම වසම්වල නොකළේ ඇයි කියලා. ඩෙල්ෆ් දූපත තුල සත්ව සංගණනයේදී සලකා බැලූ සතුන් වර්ග 4 වාසය නොකිරීම නිසා තමයි එම ප්‍රදේශවල මේ සමීක්ෂණය නොකළේ. ඊළඟ පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුරේ එතුමා ප්‍රකාශ කළා මේ විශේෂයෙන්ම ගිය වියදම සම්බන්ධයෙන් මාර්තු මාසේ තමයි කළේ ගිය වියදම 139කට ආසන්න මුදලක්. ඒ 139කට ආසන්න මුදලකින් කරලා දැන් මේ සත්ව සංගණනයේදී රිලව් 151යි, වඳුරෝ 117යි, දඬුලෙන්නු 26යි, මොනරු 142යි, 140කට ආසන්න සංඛ්‍යාවක් දැන් මේ සත්තු ගණනය වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, මම අහනවා ඔබතුමා කිව්වා ඩෙල්ෆ් රූපතේ ග්‍රාම සේවා වසම් 6ක් විතරයි අතෑරුණේ කියලා. ඒතර ඒ වෙනකොට එමනම් මේ කොළඹ හතේත් කරලා තියෙනවා. කොළඹ හතේ, කොළඹ පහේ නාගරික ප්‍රදේශවලත් මේ සත්තුන්ව බලි මේව කරන්න ඕනේ. පරික්කාර මණ්ඩලතුමාලගේ ඒ පැතිවලත් බලන්න වෙනවා. හැමතරම බලන්න තියෙනවා. ඒතර මම අහනවා ඒ තැන්වලත් ඒක බැලුවද? එතකොට මේ දැන් අපි හිතමු දැන් මේ ගණනය කරාම ඔබතුමා කිව්වා දැන් මේකට වාර්තාවක් හදලා තියෙනවා එක එක ප්‍රාලයේ කොට්ටාස අනුව. ඒක දිස්ත්‍රික් මට්ටම අනුව. දැන් දිස්ත්‍රික් මට්ටම අනුව වෙනකොට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා සමහර ප්‍රදේශ ගත්තොත්.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ ගැටි කරන්න.
ඔව් පොඩක් විනාඩියක්. පස්සේ ලොකු ඉල කතා නතර දිග ප්‍රශ්නයක්. පස්සේ එන්න දිගයි. වඳුර ගාන බලන්න.
විනාඩි දෙකටයි ගන්න පුළුවන් උපරිම ප්‍රශ්නේ ගැටි කරන්න.
මේ
ප්‍රශ්නේ ගැටි කරන්න ගරු
මන්ත්‍රී. නෑ බලන්න රිලව් ගාන බලන්න.
මේ බුද්ධිමය සංවාදයක් කරන තැනක්නේ ගරු.
නෑ නෑ සංවාදයක් නෙවෙයි ගරු කතානායකතුමා. කවදාවත් මම ප්‍රශ්නයක් අහනකොට ඒ අදාළ ප්‍රශ්නෙට පිළිතුර කෙටි නම් පිළිතුර ප්‍රශ්නේ අහලා නිකන් ඉන්නවා. නමුත් මේ ප්‍රශ්නේ අහන්නේ රට වෙනුවෙන් අපි වෙනුවෙන්නේ. එතුමාටත් හොඳ නැහැ හරි උත්තරේ දුන්නා.
මම විනාඩි දෙකක් ගත්තා.
පොඩක් ඉන්න එමෙතු. ඒ නිසා මම අහනවා ඔබතුමාගෙන් මේකේ දැන් අපි තුන් මෙතන එක දිස්ත්‍රික්කයක් එක ප්‍රාලයකක් ගත්තොත් රිලව් වැඩි, වඳුරෝ වැඩි, දඬුලෝණු වැඩි. මොකද්ද කරන්න යන වැඩපිළිවෙල? උංග මරන් කරවල. එම නැත්නම් උංග අරන් ගිහල කොහෙ රටකට දානවද? මොකද්ද කරන්න යන්නේ? රූපතකට දානවද?
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නය තුළේ ප්‍රශ්න ගණනාවක්ම තිබුණා. එකක් තමයි අර ඩෙල්ෆ් දූපත හැර කොළඹ ඇතුළු සියලුම වසම්වල මේ සමීක්ෂණය සිද්ධ කළා. සමහර අයට පත්‍රිකාව නොලබනු අයට අපි නිවේදනය කෙරුවා වරින් වර වෙන කඩදාසියක ලියලා ඒක බාර දෙන්න, ඒක මේ ලබා ගැනීමට සූදානම් කියලා. ඒ අනුව මුළු රටේම මේ සමීක්ෂණය සිද්ධ කළා. ඊළඟට එතුමා විශේෂයෙන්ම මේකේ මුදල් වියදම පිළිබඳව නැවතත් මතු කළා. 139ක් වාගේ කුඩා මුදලකින්, මේ කුඩා කියන්නේ මේ වැඩියට සාපේක්ෂව, මුදලකින් මුළු රටක සමස්ත ජනතාව නිලධාරීන් මොක්කම සම්බන්ධ කරගත්තු සමස්ත සංගණන ක්‍රියාවලියක් මේ මහා දවන්ත දත්ත තොරතුරු පද්ධතියක් ලබා ගැනීමට මේ වාගේ මුදලකින් මේක කරපු එක පිළිබඳව කවුරුත් පුදුම වෙනවා. අපි ඒක දන්නවා. අපි දන්නවා අපිට තියෙන අද්දකින් අනුව වෙනත් තත්වයන් තුළ වෙනත් කාලයක මේ සමීක්ෂණය කෙරුවා නම් මේක එන්නේ ලක්ෂ 39 නෙමෙයි සමාජයට කෝටි 39ක් වෙන්න පුළුවන්. එහෙම අද්දකින් තමයි තියෙන්නේ තත්වයන් තුළ මේ වාගේ මුදලකින් මුළු රටක් සම්බන්ධ වෙච්ච මේ වාගේ ක්‍රියාවලියක් කොහොමද කරේ කියන එක පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම දැන් මෙතෙක් අපේ රටේ මේ සත්තුන්ට අදාළව තොරතුරු තිබුණේ නැහැ මන්ත්‍රීතුමා. අලි පිළිබඳව අපේ රටේ සංගණනයක් කරලා තියෙන්නේ 2011. 2011 තොරතුරු තමයි තාමත් අපි කියන්නේ. හැබැයි රිලව, වඳුරා, දඬුලේනා, මොනරා කියන සත්තු පිළිබඳව අපේ රටේ දත්තයක් තිබුණ නැහැ. නමුත් දැන් දත්තයක් තියෙනවා. ඒ නිසා මේ සත්තු කළමනාකරණය කරන ඕනම පාර්ශවයකට ඕනම අධ්‍යාපන ආයතනයකට දැන් මේක පරිශීලනය කරලා අපිට විසඳුම් වලට යන්න පුළුවන්. ඒ පිළිබඳවත් පරිසර මාත්‍යංශෙම ඔක්කොම එකතු වෙලා සාකච්ඡා ආරම්භ කරලා තියෙන බව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඔබතුමා ඇහුවා ඊට පස්සේ මේ සත්තු මරණ කණ්ඩද කියලා. ඉතින් ඔබතුමාට කැමති තීරණයක් ගන්න පුළුවන් රටේ තියෙන නීතියට අනුව. ඒ නිසා මේ සත්තු මරන්න හෝ මොනකක්වත් එහෙම කරන්න අපි තීරණය කරලා නැහැ. නමුත් මේ සත්තු අනිවාර්යයෙන්ම කළමනාකරණය කරන්න ඕන කියන තැන අපි ඉන්නවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවනි ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා එතුමා කිව්වා මේ රටේ. නමුත් මං අහන්නේ මොකද්ද කරන්න කියන එක. ඒක එක්කම ඔබතුමා ඔබතුමාන් අහනවා දැන් මේකට කරන්න අපිට ඔබතුමාම කිව්වා 50% කියලා. මේ සංඛ්‍යාලයක නනු 50% නිවැරදි කිව්වා. 50%ක් වැරදි. 50% නිවැරදි. එතනන්නේ ඒ අනුව තමයි ක්‍රියාත්මක වෙන්න ඕන ඔබතුමා. ඒ 50%ට අනුව ඔබතුමා ක්‍රියාත්මක වෙන්න ඕන. එතන 50% ක්‍රියාත්මක වෙනකොට මේ වැඩි සත්තුන්ට ප්‍රමාණය වැඩි නා. එතකොට සංගලන නොවුණු ප්‍රදේශات එක්ක බලනකොට කොහොමද මේ සත්තුන්ට මොකද්ද කර ක්‍රියාමාර්ගය? ඔබතුමා පැහැදිලිව කියන්න. එක්ක අර කිව්ව වගේ කොහේරි දූපතකට ගිහින් දානවද? එහෙම නැත්නම් අරගෙන ගිහලා එයා වෙනත් ක්‍රමවේදයක් කරනවද? ඒක පැහැදිලිව කියන්න.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
දැන් මේමයි මේ ලැබුණු තොරතුරු ජනතාව මේක ජනතා සහභාගිත්වයේ සහිතව සකස් කරපු සමීක්ෂණයක් නේ. ඇත්තටම මේ සංගණනය කියන වචනේ පාවිච්චි කරාට සමාජ විද්‍යාත්මකව ගත්තොත් මේක සංගණනයක් නෙමෙයි. මේකේ සමීක්ෂණයක් කරේ. එතකොට මේ සමීක්ෂණ තොරතුරු දෙන්නේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියෝ, සාමාන්‍ය ජනතාව. එතකොට ජනතාවට මේ ප්‍රශ්نين බැටකන ප්‍රමාණයට සාපේක්ෂව ඒ ජනතාව පෙළඹෙනවා මේක ටිකක් වැඩිපුර පෙන්눔 කරන්න. ඒ ලක්ෂණ අපි දැක්කා. ඒතකොට ඒ අනුව මේකට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ විද්වත් මණ්ඩලයක් ඉන්නේ. ඊට අදාළ ආචාර්ය මහාචාර්ය, ඊට පස්සේ පරිසර මාත්‍යංශේ, වනජීවි දෙපාර්තමේන්තු, කුෂ්කර්ම අමාත්‍යංශේ පදාල ඒ වගකීම්තු කණ්ඩායමක් තමයි මේ කමිටුවේ නියෝජනය කරන්නේ. ඒ අනුවයි ලැබුණු තොරතුරු ඒ වගේ මේකේ සත්‍යයෙන් තොරතුරු තියෙනවයි කියන කාරණෙත් එක තමයි 50%ක් මේක ඉවත් කරලා මේක දත්තයක් ගන්න මේ ඉදිරිපත් කියලා තියෙන දත්ත 100%ක්ම නිවැරදිම දත්ත කියලා අපි කියන්නේ නැහැ. නමුත් ආසන්න වශයෙන් දැන් මේ සමීක්ෂණයක් නෙමෙයි, මේක සංගණනයක් නෙමෙයි. ඔබතුමා අහලා තියෙන සංගණනයක් ගැන
ආරම්භ නියෝජ්‍යමත්තුම
පිළිතුරු. ඒ අනුව දැන් අපිට දත්තයක් තියෙනවා, තොරතුරක් තියෙනවා. ඒ තොරතුරු පදනම් කරගෙන මේ සත්තුන්ගේ ප්‍රශ්නෙට විසඳුම් සෙවීමේදී ඒ අදාළ විද්වත් මණ්ඩලවලට තීන්දුව తీරණ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව අපි අතරේ සාකච්ඡාවක් තියෙනවා. මොකද මේ රිලව් වඳුරු අපි අරගෙන ආවා නෙමෙයිනේ.
ගරු නියෝජ්‍යමත්තුම
ගණනාවක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එකපාරට දඩින් බිඳින් ඩෝන් ගාලා අපට බේරන්න පුළුවන්
කමක් නෑ. ගරු චාමර සම්පත් දසනායක මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ප්‍රශ්නේ අපේ මහාචාර්යතුමාගේ.
ඔබත් ස්තුති ගරු කතානායකතුමනි. ප්‍රශ්න අංක 1 2025 යටයි 31 වෙනි දිනට සේවා නියුත්යන්ගේ බාර අරමුදල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාලය ඇතුළු සියලුම කාර්යාලවල සේවය කරනු ලබන සේවකයන්ගේ සංඛ්‍යාව 837කි. අයන්න දෙවැනි කොටස රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයේ සතු සමාගම්වල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජයේ මගින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව හා ව්‍යවස්ථාපිත වගකීමක් සහිත මණ්ඩලයේ සේවයේ නියුතු සේවකයන්ගේ වැටුප් හා ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පාසු ගෙවීම් වඩිනාඩි ලබා දිය යුතු බව පිළිගන්නවා. තුන්වෙනි කොටස කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 1/2025 මගින් රජයේ සියලුම සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණයෙන් රජයේ සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට වැඩිවීමක් ලබා දී ඇත. එකී චක්‍රලේඛයේ අනුඅංක 3.3.9/2025 දිනට නිලධාරීන්ට අදාළ වැටුප තීරණය කිරීමේදී 2006/1 දින හෝ එදිනට පසු සිදු කළ වැටුප් සංශෝධන අනුව වැටුප් සැකසීම හා නිලධාරීන්ට අදාළ වැටුප් පරිවර්තනය නිවැරදිව සිදු කර ඇති බවට අදාළ බලධාරීන් තහවුරු කරගත යුතුයි. සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ සේවකයන් සඳහා 2006/1 දිනට වැටුප් පරිවර්තනය කිරීමේදී මෙන්ම 2013 සහ 2015 වර්ෂවලදීද අදාළ චක්‍රලේඛයන් ප්‍රකාරව කටයුතු නොකර අවිධිමත් ආකාරයට වැටුප් වැඩි කර දීම තුලින් මණ්ඩලය තුල යම් වැටුප් විෂමතාවයන් මතුවී තිබේ. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් 1/2025 චක්‍රලේඛයේ අනුඅංක 3.3 ප්‍රකාර වැටුප් නිවැරදි කර ගෙවීම කිරීමට පියවරගෙන තිබේ. මේ පිළිබඳව අසතුටටපත් සංගම් කීපයක් මගින් 2025 ජුනි මාසයේදී උද්ඝෝෂණයක නිරත වෙලා තියෙනවා. එම පාර්ශ්වය විසින්ම අභ්‍යාචන අධිකරණයේ CA ඇලිරක් රිට් ඇලිරක් 709 ඇලිරක් 2025 යටතේ නඩුවක් පවර්ලා පවත්වාගෙන යමින් තියෙනවා. 4. සේවක වැටුප් කප්පාදුවක් කිසිසේත්ම සිදු වී නැහැ. ඒ වගේම කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 1/2025 ප්‍රතිපාදන අනුව කටයුතු කර නිවැරදිව වැටුප් සකසා මණ්ඩලයේ සේවකයන් අතර පැවති වැටුප් විෂමතාවයන් ඉවත් කර ඇත. මෙම හේතුව මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරව ඊට කලින් වැටුප් වැඩ කර තිබූ සේවකයන්ගේ වැටුප් 1/2025 චක්‍රලේඛයේ උපදේශ ප්‍රකාරව නිවැරදිව සකස් කිරීමේදී එම සේවකයන් හට ඉහත කී විධිමත් අනුමැතියකින් තොරව ප්‍රදානය කර තිබූ වැටුප් වර්ධව කළ වටිනාකම් අඩු කිරීම හේතුවෙන් 1/2025 චක්‍රලේඛය අනුව සිදු කරන ලද වැටුප් වැඩි කිරීම් සංඛ්‍යාත්මකව විද්‍යමාන නොවීම පමණක් සිදු වී ඇත. ඒ අනුව මණ්ඩලය තුල 2006 සිට අවස්ථා කීපයකදීම විධිමත් අනුමැතියකින් තොරව සේවකයන්ට වැටුප් වර්ධක ලබා දීම මගින් හටගෙන තිබූ වැටුප් විෂමතාවයේ ඉවත් කර සියලු සේවකයන් නිත්‍යානුකූලව නිවැරදි වැටුප් තලයන්හි පිහිටවා 1/2025 චක්‍රලේඛයේ ප්‍රකාරව ලබා දී තිබූ වැටුප 2025 මැයි මාසයේ සිට ගෙවීම කිරීමට කටයුතු කර තිබේ. ආ කොටස පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, දැන් ඔබතුමාගේ ප්‍රශ්නේදී කිව්වා ප්‍රශ්නයක් නැත්තම් මොකටද ඒගොල්ලෝ මේ අභියාචන අධිකරණයට යන්නේ? නැත්තම් ඇයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මේක බෝඩ් එකේ ඔබතුමා කියලා තිනවා විධිමත් විදියට බෝඩ් එකේ ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ 3 දෙනෙක් ETF එකේ. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ ETF එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බෝඩ් එකේ 3 දෙනෙක් ඉන්නවා මුදල් අමාත්‍යාංශයේ. එතකොට බෝඩ් එකක් ගත්ත තීන්දුවක් මේක නෑ. එහෙමනම් බෝඩ් එක පඩිගවන්න බෝඩ් එක එහෙම තමයි. බෝඩ් එක වැරදි තීන්දුවක් ගත්තා නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ වැරදි තීන්දුවක් ගත්තා නම් ඒක අධ්‍යක්ෂක මණ්ඩලයේ වගේ කියන්න ඕන. නමුත් මේකට තමයි පරි. ඔබතුමා දන්නවද මේ ඔබතුමා යටතේ ඉඳ කම්කරු කොමසාරිස් ජෙනරාල් ඈ ඔබතුමා යටතේ ඉන්නවා නම් මේ කම්කරු කොමසාරිස් ජෙනරාල් මේක නිර්දේශ කළා තියෙනවා. මේක දැන් මම ඕන සභාගත කරන්න. මේ කම්කරු කොමසාරිස් ජෙනරාල් මේ වැටුප දෙන්න මේ මානව හිමිකම් එකේ. මානව හිමිකම් එකනොත් දිනා ඔබතුමා යටතේනේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ඉන්නේ. කම්කරු කොමසාරිස් ජෙනරාල් මේ දීලා තියෙන නිර්දේශ වැටුප වැඩි කරන්න කියලා. 523ක ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මේ 523 මේ අයවැයෙන් ඕගොල්ලෝ දීපු බජට් එකෙන් දීපු වැටුප මේ 523ට දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ බෝඩ් එකෙන් නැත්නම් මේ අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුවක් කරා මේවා වැඩි කරා. අධ්‍යක්ෂක මණ්ඩල බෝඩ් වලින් අරන් සමහර සේවා මේ සංස්ථාපිත ආයතන වල වැඩි කරනවා. ඉතින් ඒක බෝඩ් එකට එන මුදල් අමාත්‍යාංශය දැනගන්න ඕනේ. ඒවා නිර්දේශ නොදී ඉන්නේ මේ වෙලාවට. නමුත් මේ තියෙනවා. මම මේක සභාගත කරනවා. ඔබතුමාට දෙන්නම් සභාවට සභාගත කරලා කම්කරු ඔබතුමා යටතේ ඉන්න කම්කරු කොමසාරිස් නිර්දේශ කරපු එක. ඊළඟට මේ මානව හිමිකම් එකෙන් දීපු එක. ඊළඟට දැන් ඒගොල්ලෝ ඒ අනුව දැනට ඒගොල්ලෝ අභියාචන අධිකරණයට පැමිණිල්ලක් දාලා තිනවා. තේහින්ද මේ 800 ගානක් ඉන්නේ මේ 523 ප්‍රශ්න. එදා මම ඔබතුමාට කිව්වා මේ වෘත්තීය සමිතිය ඕගොල්ලොන්ගේ වෘත්තීය සමිතිය නෙමෙයි ડોක්ටර්. අනිත් වෘත්තීය සමිතිය තියෙනවා ගෙනල්ලා මේක සාකච්ඡාවක් තියන්න. අද වෙනතුරු ඔබතුමා සාකච්ඡාවක් තියලා නැහැ, කැදවල නැහැ, කතා කරලා නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය
අහන්න. හරි ප්‍රශ්නේ හරි දෙවෙනි මම දෙවෙනි අතුරු ප්‍රශ්නය අහනවා ඊට පස්සේ.
ඔව් පළවෙනි එක වැරදි සාකච්ඡාවක් පැවැත්වුවේ නැහැ කියන එක වෘත්තීය සමිති සමග අවස්ථා කීපයක සාකච්ඡා පැවැත්වුවා සේවකයන්ට පැහැදිලි කරා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන එක සේවකයාද 800 ගානද කීයද කියන ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. කලින් අවස්ථාවේදී ඒ මණ්ඩලය විසින් එයා කියන්නේ මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරන චක්‍රලේඛකට අමතර ඒගොල්ලන්ගේ ක්‍රියාපරිපාටිය අතරේ කරන ලද අවිධිමත් වැඩි කිරීම ප්‍රමාණයක් නිසා තමයි මේ ප්‍රශ්නේ පැනනගිලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ අපි නිවැරදිව 1225 චක්‍රලේඛයේ මගින් කරු කතානායකතුමනි ඒ සියලු වැටුප් විෂමතාවයන් අවම කරගෙන අයින් කරලා ගෙවීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට පැහැදිලි කරාට ප්‍රශ්නයක් විතර ඒගොල්ලන්ගේ පැත්තෙන් දකින්නවා යම් විදියකට වැරදි විදියකට අඩුපාඩු සහිතව ඒගොල්ලන්ට වැටුපක් ලැබිලා තියෙනවා නම් ඒක මේ මොහොතේ නිවැරදි කරන්න යනවා නම් ඔවුන්ට දැනෙනවා ඒක සංඛ්‍යාත්මකව විද්‍යමාන වෙන්නේ නැහැ අපි වැටුප් වැඩි කිරීම. ඒ නිසා තමයි මෙතන සංඛ්‍යාත අපි නිවැරදි කරගන්න ඔබතුමා කිව්ව 700 500 ගානක් සංඛ්‍යාවක ඒක නෙවෙයි. මම මේක සභාගත කරන්නම් මේ ලේඛනේ මම අතේ තියෙනවා 77 දෙනෙකුගේ සංඛ්‍යාත්මකව මේක විද්‍යමාන වෙන්නේ නැහැ. හේතුව අර වැටුප් තල කලින් මේ අනුමත කරපු නිසා 1225 අනුව ඉතාම නිවැරදිව මේ වැටුප් ලේඛන ස්ථානගත කරලා තියෙනවා. ඒ වුණත් ඒ අයගේ දැන් සංඛ්‍යාත්මකව විද්‍යමාන නුණත් 2026 ජනවාරි 1 වෙනිදා වෙනකොට අපි දන්නවා 2025 අපි විශාල වැටුප් වැඩිමක් කරා 80%කින් පමණ. ඒ අදියර 3කින් දුන්නේ. ඒකේ පළවෙනි අදියරේ තමයි 2025 පටන් ගත්තේ. දෙවෙනි අදියරේ 2026 ජනවාරි 1 වෙනිදා එන්න එදා වෙනකොට මේ කියන 77 දෙනාගෙත් විෂමතාවය අයින් වෙලා යනවා. කිසිම ආකාර විෂමතාවයේ විදියට කියන්නේ අර සංඛ්‍යාත්මකව විද්‍යමාන නොවුණු එක. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් සේවකයන්ට අපි යෝජනා කළා මේ විෂමතාවට යම් අතුරු ගෙවීමක් ක්‍රමයේද යන්න පුළුවන්ද කියන එක. නමුත් ඔවුන් අධිකරණයට ගිහින් තියෙනවා. දැන් අධිකරණයේ මේ කටයුතු විභාග වෙන නිසා අපිට අධිකරණයේ තීන්දුවක් ලැබෙනකන් මුකුත් කතා කරන්න බෑ ගරු කතානායකතුමනි.
නායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ අධිකරණයට මිනිස් මේ ඇයි යන්නේ අධිකරණයට යන්නේ ආයතනවල වැරදි නිසානේ අධිකරණයට කම්කරු මේ මෙතුමා යට තමයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ඉන්නේ. ඉතින් එතුමන් නිර්දේශ දීලා තියදී අධිකරණයට යන්නේ ඒකයි. මේ නිකන් අනිල් ජයන්ත මහත්තයා බොරු කියන්න එපා, ඇල් වතුරෙන් කැවුම් බඳින්න හදන්න එපා. ඔයා හැම ප්‍රශ්නෙටම ලිස්සලා යන්න එපා. ඔබතුමා මේ හොඳ ડોක්ටර් කෙනෙක් පිළිගත්ත කෙනෙක් උත්තරයක් දෙනකොට මේවා ගෙනල්ලා සාකච්ඡා කරලා මේ අධිකරණ වලට යන්න දෙන්න එපා. මේ වගේ ඒවා මේ 513 මේ ප්‍රශ්නේ. ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ ETF එක කියන්නේ මේ අපේ සල්ලි නෙවෙයි. ඔබතුමාගේ සල්ලිවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සල්ලිවත් නෑ, අහිංසක කම්කරුවන්ගේ සමාජිකයන්ගේ සල්ලි. දැන් අපේ පළාතේ වතු කම්කරුවන්ගේ සල්ලි තමයි වැඩියෙන් ETF එකේ තියෙන්නේ. හැබැයි දැන් ඒකේ රුපියල් 120ක් හවුසින් ලෝන් එකක් ගන්න බැංකුවට තියලා අපේට තියලා ETF එක අපේට තියලා පහුගිය කාලේ දුන්නා. දැන් මේ අලුත් සභාපති අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒකත් නතර කරලා. කතානායකතුමා ETF එක තියලා වත්තේ කම්කරුවට ලයින් කාමරේ හරි රිපෙයාර් කරගන්න 120ක අපේක් තියලා ETF එක අපේට බැංකුවට තියලා ගන්න පුළුවන් 120ක ලෝන් එකක් දුන්නා. දැන් ඒ ලෝන් එකත් මේ අලුත් වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති නතර කරලා තියෙනවා.
ගරු මන්ත්‍රී
බදුල්ල විතර නෙවෙයි ලංකාවේම
ගරු අමාත්‍යතුමා
මේ ඒ දෙවෙනි ප්‍රශ්නේ අර ණය සම්බන්ධයෙන් මේ මතු කරපු ප්‍රශ්න වලට අදාළව පැනනගින අතුරු ප්‍රශ්නයක් නෙමෙයි. කෙසේ වෙතත් ඔව් ETF එක කියන එක පුළුල් විෂයක්. එතකොට ETF එක ගැන සම්පූර්ණ කතා කරනවා කියලා මේකේ ප්‍රශ්න නැහැ. නමුත් ETF එකේ ණය ලබා දීම සිද්ධ කරන්නේ හිතුවක්කාරී ඕන වුණ විදිහට නෙමෙයි, දීලා තියෙන නීති රීති රෙගුලාසිය යටතේ. නැවතත් මම ඔබතුමාට කියනවා අර සංඛ්‍යාව ඔබට ලබා දුන්නේ 513යි කියන එක වැරදි. ඒ එතන ඉදිරිපත් කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ වෙච්ච තමුන්ගේ අර වැරදි විදියට වැඩුප් වර්ග ලබා දීම නිසා තමයි මේ ප්‍රශ්නේ පැනනගිලා තියෙන්නේ. ඒක නිවැරදි වෙනවා 1225 දී. ඒ වුණත් අර සංඛ්‍යාත්මකව විද්‍යාමාන වෙන්න නම් අපේ 2025 වැටුප් වැඩිවීම වෙන්නේ අදියර 3කදී. ඒකයි මම කිව්වේ මේ කිසි සේවකයෙක්ගේ වැටුප වෙනස් වෙන්නේ නැහැ 2021 එක වෙනකොට. ඒ වෙනස් වීම පවා දැනට පෙන්නුම් කරන්නේ සේවකයන් 77 දෙනෙක්. ඔබතුමා මතු කරපු ඒ නිර්දේශ කියන කාරණා තියෙන්නේ මේ විද්‍යා සංඛ්‍යාත්මක අතර තියෙන වෙනස පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා මේ වැටුප් තලයන්ගේ. එහෙම නැතුව මේක ගෙවන්නයි කියලා කවුරුත් තීන්දුව කරලා නැහැ. එහෙම තීන්දුව කරන්නත් බෑ. 1225 චක්‍රලේඛයට අනුව වැටුප් ගෙවීම සිදු කළ යුතු වෙනවා.